නිවන කියන්නේ මොකක්ද කියන එක සැකහැරලා තේරුම් ගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා මේ කර්මස්ථානේ වරක්. දැන් මේ ආකාරයෙන් ඉතින් අදහස් වලින් නිවන ගැන කියනයි ඉන්නේ. වදිනින් කියන හැටි ආලෝකේ නිවනයි ප්‍රභාස්වර සිත්තේ නිවනයි මේ වගේ එකක් අත් දෙනයි. නමුත් එහෙම කිව්වොත් නිවන පිළිබඳව දෘෂ්ටියට වැඩෙනවා. දැන් අතිරේක දේශනාවක තියෙනවා නිවන ගැන තේරුම් ගත්තේ නැති අය ආර්ය නොවන අය නිවන පිළිබඳව දෘෂ්ටිගත වෙනවා. නිවන පිළිබඳව යථාර්ථයේ නොදැනෙන කර්මස්ථානයේ වැඩුවට ආර්ය කර්මස්ථානයක් වඩන්නත් දැන් ආර්ය මාර්ගේ පිරෙන්නේ නැහැ. දැන් ඉතින්ලාම නිවන කියන්නේ මොකක්ද කියලා අනුමාන ඥානෙට වැඩෙන්නේ. ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ ඊට පස්සේ. අනුමාන ඥානෙට ආවේ නැත්නම් නිවන තේරුම් නැත්නම් අවශ්‍ය වෙන නිරෝධ සංඥා නැගෙන්නේ. විරාග සංඥා, නිරෝධ සුද්ධ සංඥා, සබ්බ ලෝකේ අනිබිලක සංඥා මේ ආදී වශයෙන් දස සංඥා වලින් අධ්‍යාවසේ සංඥා වැඩෙන්නේ කියලා. අපි ඉතින්ලාම දකින්න ඕනේ නිවන කියන වචනයෙන් පෙන්වුව ටික තෝරලා ගන්න. අපි ඉතල කියනවා නියන්නයි වයන්නයි නායන්නයි නිවන නෙමෙයි කියන්නේ. ඒක අපි තුනක් විතරයි. අර තුන ශබ්ද කරගමන් ශබ්ද තුනක් විතරයි. මේ ශබ්ද තුන නිවන නෙමෙයි. ශබ්ද තුන ලෝකේදයි. නිවන කියන වචනේ කියනකොටම නිවන කියන වචනෙන් කියවුනේ මොකද්ද කියන එක අපිට නිවන පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙන තාක් කල්ම අපි කොච්චර කර්මස්ථාන වේලුවත් බලන්න. දැන් මූලික ධර්මය හරින් දර්ශනඥානයේ පහෙන් දර්ශනීය පහතම්බ භාවනායේ පහතම්බ කියන කොටස් දෙකක් තියෙනවා. දර්ශනීය පහ කලේ තිබුණ දා පහ කරවලා. භාවනාවට ගන්න ඊට පස්සේ අවස්ථාව. මුලින්ම භාවනාවක් පිළිවෙලට භාවනාව දෙන්න බෑ දර්ශනීය ලැබෙන්නේ. මම 10 මැද 15 වෙන්න. 10 මැද 15 වෙන්න නම් ධර්මයේ දකින්න ඇත. නිවන දකින්න නැහැ 15 වෙන්න. අපි නිවන් දකින්නවා කියන කතාවක් තියෙනවා. නිවන් දකින්නේ මොකෙන්ද? ඒක දැක ගන්නද? නිවන් දකින්නේ මත් ඇහෙන්. නැත්නම් දිව ඇසින්. දිව ඇසින්වත් මත් ඇහෙන්වත් නිවන දකින්නද? නිවන් දකින්නවා කියන වචනයක් තියෙනවා. දකින්නේ කොහොමද? දකින්නේ කොහොමද? ප්‍රඥාවට ප්‍රඥා චක්ෂුසේන් නිවන දකින්න ඕනේ. ප්‍රඥා චක්ෂුසේ කියන්නේ මත් ඇහෙන නිවන. දිවසක් නෙවෙයි. ධර්මයේ අහලා ධර්මයේ තුලින් ලෝකේ තේරුම් ගන්න ඕනේ. ලෝකේට අයිති හරිය කොච්චරද කියලා තේරුම් ගත්තාම ලෝකේට අයිති හරිය කිසිම දෙයක් නිවන නෙමෙයි කියලා දැනගන්න ඕනේ. ලෝකේට අයිති හරිය දුක්ඛ ස්කන්ධයට අයිති. නැත්නම් දුක සමුදය ස්කන්ධයට අයිති. දුක සමුදයට හොලා. තෘෂ්ණාවට අයිති හරියටත් අයිති. දුකට හේතුව. දුකයි දුකට හේතුවයි ලෝකේ තුල තියෙන්නේ. නැත්නම් දුකයි දුකට හේතුවයි කියන එක ඉතල විග්‍රහ කරලා දැනගන්න. දුකයි දුකට හේතුවයි කියන එක දැනගන්නේ ඒකෙන් මිදෙන්න. දැන් දුකයි දුකට හේතුවයි හරියට තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ දුකේ නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. අන්න දුකේ නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා මූලික වශයෙන් තේරුම් ගත්තා නම් ඔය කියන්නේ දර්ශනඥානීය ප්‍රඥාවට ගොඩකලා ඒ ඥානීය දුරින් ඉන නිවන කියන්නේ කොහොමද කියලා දකින්න තමයි. හැකියාවේ. ඒ මේ හැකියාව ගන්න නම් ඉතින්ලාම දුකයි දුකට හේතුවයි දැකගත යුතුයි. මූලික වශයෙන්. ඒක දැනගන්නේ නැතුව නිවන ගැන කතා කරන එක තේරුම් ගන්න. නිවන කොහොම ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න අපහසුයි. ඔය අදින ඔය කලහක් තියෙනවා. තේරුම් ගන්න අපහසු වෙන්නේ ගැඹුරු වෙන්නේ දුකයි දුකට හේතුවයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති වෙනවා. ලෞකික වූ නුවණ දුකයි දුකට හේතුවයි ගැන අහලා තේරුම් ගන්න පුළුවන් කියලා. අභව ගෝචරේ සම්බන්ධ හේතුව ප්‍රමාණ සංසාර ගමනක පටන් ඇවිදලා තියෙන්නේ දුකයි දුකට හේතුවයි කියන දෙක වැදගත්. දුක ඇතුළු කළා. දුකට හේතුව නිසා දුක නිර්මාණය කරගන්න. හැබැයි ලෝකයා එක පිටා ඉන්නේ සැප ඇතුළු කරනවා සැපට හේතුවක් පසේ. ඔය තමයි ලෝකයා හිතයි. සැපක් හොයාගෙන ඒ සැපතර හේතුවක් පසේ එනවා කියලා දුකකට සැපයි කියලා විපරීත අදහස් අරගෙන. ඒ දුකට හේතුව සැපට හේතුවක් හැටියට විපරීත කරගෙන. ඒ තුල තමයි මේ පුතඥව සත්‍යය ගමන් කරන්නේ. අප්‍රමාණ සංකාරය පටන් ගන්න වෙලෙක. ඒයි දුක නිරෝධ කිරීම සැප නිරෝධ කිරීමක් හැටියටයි දැක්කේ. නිවනයි දිවි දකින්නේ නිවන මහා භයානක දෙයක් ඇත්තේ. ඒ තමයි අත ළඟ තියෙන නිවන තේරුම් ගන්න. සමාධියම තියෙන නිවන තේරුම් ගන්න. මෙන්න මේ නිසා ඉස්සෙල්ලාම ඔය දෙ තේරුම් ගන්න ඉස්සෙල්ලා දුකට මොනවද අයිති වෙන්නේ? කොහොමද ඒක ඔප්පු වෙන්නේ දුක කියලා? ඒකම ඉස්සෙල්ලා විස්තරද දැනගන්න. දැන් දකින්න කොට බලන්න ඕනේ. මේ පැමිණීමේ දුක විග්‍රහ කරගන්න. අපි මොකක් අපි හදුවේ කියලා යම් කිසි මොනවා හරි දිනනවා. වටිනා දෙයක් කියලා දකිනකොට නිවක් ගන්න. මොනවා හරි මේ ලෝකේ වටිනා දෙයක් තියෙනවා කියලා ඒක අපි හදුවේ කියලා මමයි කියලා හෝ මගේ කියලා හෝ ගත්තොත්. අන්නේ අල්ලා ගැනීම නිසා ඒක ප්‍රශ්නයක්. අපිට දුකක් දැනෙන්න පටන් ගන්නවා. දුකක් නිසාද? අල්ලාගත්ත ලෝකේ හැටි අපි හිතුවේ. අපි අල්ලාගත්ත ලෝකේ කියලා යමක් දිනනවා. ඉතලා වනේ ලෝකේ මොනවද අයිති වෙලා? දැන් ලෝක පිටකින් ලෝක වෙනවද කියලා අහපුවාම ඒකේ දඟල එක එක දිහ දෙන ආනන්දහමඳුරෝ එක අවස්ථාවක ලෝකයන් විග්‍රහ කරලා තියෙනවා. ඒක හරි වැදගත් අපි දැනගන්න. ඇස කියලා යමක් තියනවද ලෝකේටයි? ඇතන තියෙන රූපයන යමක් ඇද්ද ඒවත් ලෝකේටයි. කන කියලා යමක් තියනවද ලෝකේටයි? කන්ට ඇහෙන ශබ්ද කියලා යමක් ඇත්නම් ඒවත් ලෝකේටයි. නාසය කියලා යමක් ඇත්නම් ලෝකේටයි. නාසයේ දැනෙන ගන්ධ කියලා යමක් ඇත්නම් ලෝකේටයි. දිව කියලා යමක් ඇත්නම් ලෝකේටයි. දිවට දැනෙන රස කියලා යමක් ඇත්නම් ඒකත් ලෝකේටයි. කය කියලා යමක් ඇත්නම් ලෝකේටයි. කයට දැනෙන පොට්ටබ්බ කියලා යමක් ඇත්නම් ලෝකේටයි. මන කියලා යමක් ඇත්නම් ලෝකේටයි. මනද ගෝචරේ ධර්ම කියලා යමක් ඇත්නම් ඒවත් ලෝකේටයි. ඔන්නේ ටික එකතු කරගමු ලෝකෙ. ඒකෙන් ඔබෙන් බේරිච්ච කිසිම දැනක් නැහැ. එතකොට මේ ලෝකෙට අයිති කියලා කියන්නේ අපිට දුක දෙන්නේ කොහොමද කියත් අපි. දැන් මේක ඉතිරිගෙන ගත්තාම ඇස කන දිව නාසය ශරීරය වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඔන්නෝ වටිනවයි කියලා හිතාගත්තොත් කොතන හරි. අපි වටිනවයි කියලා හිතාගත්තේ අපි දුක දෙන්නේ කොහොමද? අපිව දකින්න. කැඩෙන බිඳෙන විනාශ කරන, කඩන බිඳෙන විනාශ, කැඩෙන බිඳෙන විනාශවන්, කඩන බිඳෙන විනාශ කරන, කොටේ ක්‍රැක්කක් පෝෂණය කරන කැඩී බිඳී විනාශ වී යන යමක. ඔය ඇස කන දිව නාසය ශරීරය මය කියන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන දෙකයි. ඔය කියන තමයි තියෙන්නේ. ඔය ටිකයි ඉතින් මොනවද උඹලා කොතරම් කොයි ආකාරයෙන් පහළ වුණා. එක්ක කැඩෙනවා විදිනවා විනාශ වෙනවා. එහෙම නැත්නම් කයි කෙනෙක් හෝ කඩනවා විදිනවා විනාශ කරනවා. එහෙම නැත්නම් ඒ කාන්තේ කැඩී යනවා විදි යනවා විනාශ වෙයි. එහෙනම් මේවට අයිති වෙන දේවල් වල ලෝක සත්‍යය පනවා ගන්න සම්මතද? ඒ පිළිබඳව සම්මතද? ඒ වගේ රූප පිළිබඳ සම්මතද? ඒ සම්මත පිළිතුර ගන්නවා. සම්මතයක් හඳුන්වන්නේ යම් කාලයක් එකල සම්බන්ධ වෙන කාල පදාතයක මේ රූප පිළිවල් ඉන්නවා. රූප සම්පීඩනය කරගත්ත රූප බොළුවයි. ආවිදමකෝ ඇඩ රූපයක් වේ. අපි පොත්ගහ දැක්කයි. පොත්ගහ කියලා ගත්තා සම්බතන. පොත්ගහ කොච්චර කාලේ තියනවද කියලා අහනවා. බල වශයෙන් තියන කාලය. අපි 60 70 80 90ක් තියනවා කියලා අපි අපිට කියනවා. ඒ පොත්ගහන් පොත් පැලේ කියලා එකක් ගන්නවා. පොත් පැලයක් වශයෙන් කොච්චර කාලයක් තියෙනවද? ඒක අවුරුදු දෙකක් තමයි. පැලයක් වශයෙන් කාලය අවුරුදු දෙකක් තමයි තියෙනවා. පොත්ගහේම තවත් සම්බන්ධ. බල ගන්න කාලයක් තියෙන පොත්ගහ. පොත් කාලය. අවුරුදු 50ක් 60ක් ගමන් කාලයක් එකට තියෙනවා. තම මෝරලා මෝරලා කනකට විච්ච කොත් ගහ කියලා. මෝරෙක කොත්. මෝරෙක කොත් ගහ කොච්චර කල්ද? අවුරුදු 20ක් විතර දී ඉතින් වාසිය ජවල කියන්න බෑ මේක කරපන්. කොත් ගහ මැරෙයි. හැබැයි ඉබල දිනන. ඒ ඉබල්ලේ කොළ හැලිච්ච කොත් ගහ කොච්චර කල්ද ඉඳලා. මේක ඉතින් වැස්සට අවුර. එන්න පෙඟිලා. දේලිලා. දිරිලා ගිහිල්ලා අවුරුදු දෙකක් තරගෙන කලාවේ. ඒක කාල කීමාව. මනුෂ්‍යයා කියලා කෙනෙක් අපිට පේනවා. මනුෂ්‍යයා කොච්චර කලින් අවුරුදු 120ක් වගේ ඊට ටිකක් වැඩි කලණන් ඉඳී ගියා ඉන්න උත්තර ඇදෙලා. නවුරු 80 කන් 100ක් ඉඳී කියලා උත්තර ඇදෙලා. දැන් මේ මනුෂ්‍යයා කියලා ගන්න. දැන් මනුෂ්‍යයා කියන සම්බන්ධය තුල තවත් අවස්ථාවක්. තවත් සම්බන්ධ පිටවක්. ලදරුවා. දරුවා. ගැටවරය. තරුණය. වැඩි වයසක ගලේ. මහල්ලා. ඒ තව සම්බන්ධ. මේ අභිමයේ තියාගෙන තියෙන එක ඒක අවස්ථාවක්. දැදරන් අවුරුදු 120ක් විතර හෝ ඊට වැඩි කාලයක් විවාහ කිව්වනම්. දදරුවා කියන සම්බන්ධයේ පිටතර කාලය. අවුරුදු 2යි තියෙන්නේ. එයා දරුවෙක්. දරුවා කියන සම්බන්ධය. අවුරුදු 12 15ක් තියෙන්නේ. ඒ වගේ ගැටවරයයි. දරුවා කියන සම්බන්ධය දෙන්න ඉවරයි. ගැටවරයා කියන සම්බන්ධය. තවත් අවුරුදු දෙක තුනක් තියෙයි. ඊට පස්සේ ධර්මයා කියන එකදී. සම්බන්ධය තරුණයා කියන සම්බන්ධය අවුරුදු 5ක් 10ක් තියෙනවා. ඊට පස්සේ වැඩි වයස් පුද්ගලයා කියන එක. වැඩි වයස් පුද්ගලයා කියන සම්බන්ධය තවත් අවුරුදු 10ක් 15ක් තියෙයි. ඊට පස්සේ මහල්ලා කියන තත්ත්වයට පත් වෙන වයස් පුද්ගලයා. මහල්ලා කියන සම්බන්ධය තවත් අවුරුදු 10ක් 15ක් තියෙයි. ඊට පස්සේ අලවිනියා කියන තත්ත්වයට තමයි ඊළඟ සම්බන්ධ කරන්නේ. මලවිනිය කියන සම්බන්ධය බලනවාත් ඒකත්. يعني හැම දිනකම තියෙන අපි පනවාගෙන තියෙන සම්බන්ධ වලට කාල සීමාවක් තුල වෙනස් වෙලා වෙනස් වෙලා ගිහින් ඒ සම්මතයෙන් පනවන බැරි තත්ත්වෙට වෙනස් වෙනවා. අර සම්මත කාලේ ඒක නව සම්මතයක් ගොඩනගනවා. ඒ සම්මතය තුලත් එක්තරා කාල පරිසරයක් තුල ඒකත් ගිවිලා ගිහින් කියලා දෙනවා. ඒ වෙනස් තව සම්මතයක් ඊළඟට ගොඩනගනවා. දැන් මේ ලෝකේ තියෙන හැම රූපයක්ම ඔයා. ශබ්ද ගන්ධ රස ඔයාලා දෝ. අයිතර කාලින් ගා කරි. අධ්‍යයක. අපරණ විනාඩි ගානක් අත්තර ගානක් ඉඳලා බින්දුවක්. එහෙනම්. බින්දුව කියලා එකක් නැහැ ඒක කාලේ. ඒක ඊළඟේ ඒක. අධ්‍යයක් නැහැ. කත්තාන එක සද්ද. ඒ මොහොතකින් ගිහිල්ලා. ඒක සද්ද සම්බන්ධ. ගන්ධ සම්බන්ධදී. උස්මා පිළිදෙගෙන අතරම් වෙලාවකට තමයිලාට. ඒ ගන්ධය දැනෙනවා කියලා. ගදක් ආව, දුවදක් ආව, මල්දුවදක් ආව. අසුචි ගලක් ආව. ඉතින් මම අපේ එකට ඒවත් ලොකු සම්බන්ධ ගාප් වෙලා තියෙන ඒවා නේ. අර අවුතු ගණන් තියෙන සම්බන්ධ නේ. රසයක්ද? ඒකත් අර. අත්තර ගන්න, විනාඩි ගන්න. ඔය කාලය ඇතුලේ ඒකත් තියෙනවා. ස්පර්ශයක්ද? ඒකත් බලයින් දැටි ඉතින් විදි වෙනස් වෙ යනවා. අසු වේ ස්පර්ශයක් දැම්ම, දුක් ස්පර්ශයක් දැම්ම, තිබුණා. ඒ ඔබත් අර කියනවා. ඒ ඔක්කොටම වඩා සියුම් තරගෙන හිතට එන්නේ. ලෝභය දා පහළම, තරහ දා පහළම, මෝරහ දා පහළම, මුලාවට පත් වෙනවා, සමාධි දා ගාවි එහෙමත් යන්නේ. මොන જાතික පහළත් ඒකත් අර වගේ පිළිබිනියන් සම්බතද. එමෙ ක්ෂණ බංගුරත්ය කියන එක නෙමෙයි මේ කියන්නේ. සම්බත බංගුරත්ය. ක්ෂණ බංගුරත්ය කියන එක ඊට අති බොහෝ සියුම්ද. ඒ තරවත් නේද කරනවා. ඇයි මේ ගන්න මොදෙන් කෝටි ලක්ෂයක් තරම් බංගුව වෙන්නේ? උපක්ෂණිය පිළිදැන ඊටතර 17 ක කොටසකේ නාමක්ෂණිය පිළිදැන මේ ආදි වශයෙන් අපි දැන් මේ වෙලා තියෙන මේක අති සිව් පැත්ත. ඒක දැනගත්තම මේ පන්. ඉතින්නම් අපි දැනගන්න දහම් දකින්න අපිට පේන බෑ. අපිට වැටහෙන බෑ. වැටහෙන දෙයක් තුනේ මොනේ දහම් දකින්න. නොපෙනෙන වැටහෙන දෙයක් ගැන කතා කරලාට පොතේ තිබිලා ඉගෙන ගත්තට ඒ දුලින් දහම් දකින්න බෑ. ඒ වගේම අපි දැනගන්න ඕනේ යම් තැනක අපි හිත බැඳෙන යම් ලෝකයේ සිය රූපං සාත රූපං නිත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මද ස්වභාවයක් ඇද්ද ඒ තණ්හාව එහි උපදිනව ඒ බවද එන ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මද ස්වභාවයක් ඇද්ද කියන අපේ පිය ස්වභාවයක් මද ස්වභාවයක් ගෝචර වෙන්නේ අර ඇහි පිය ගහන මොහොතකින් කෝටි ලක්ෂයක් අංගවතන මාත්‍රයකට එහෙම නේද? ඔය විනාඩි ගණන්, තත්පර ගණන්, පැය ගණන්, යම් යම් සම්මත ගොඩනගාගෙන ඉන්නේමට අවුරුදු ගණන්, මාස ගණන් ගොඩනගාගෙන ඉන්නේ. ඔන්න ඔය සම්මත වලට සම්බන්ධ පියස භාවයේ මද ස්වභාවය ඇති කරගන්න. දැන් ලස්සන ළමයි. සම්මතයකට පියස භාවයක් මද ස්වභාවයක් ඇති කරගන්න. ලස්සන මල් ගණන්. ප්‍රියමනාප දෙයකට පියස භාවයක් මද ස්වභාවයක් ඇති කරගන්න. යම් කාලයක් තුළ වෙනස් වෙනකන් මේ සම්මතය තුළ ඇති කරගත්ත දේ. මෙන්න යම් ලෝකයේ පිය රූපං සාද රූපං කියන යම් ලෝකයේ යම් පිය ස්වභාවයක් ඇද මද ස්වභාවයක් ඇද. ඒ තෘෂ්ණාවෙහි උපදී. එහෙනම් සුළු මොහොතක මාත්‍රයක නෙමෙයි තෘෂ්ණාව උපදී. ඔය වගේ අපි එක එක කාල ප්‍රදේශයක් තුළ සම්මත කරගත්ත දේවල් මුල් කරගෙන. ඒ කාල ප්‍රදේශයක් තුළම වැඩි කරගෙන. ඒ කාල ප්‍රදේශයක් තුළ තිබෙන්නා වූ දෙයක් පිළිබඳ ප්‍රියමනාපයක් ඇති කරගන්න. අන්නේ ඒව කැඩලා බිඳලා විනාශ වෙලා යනකොට කඩා බිඳ විනාශ කර දමනකොට ඔතේ කකින් හැදුවත් පෝෂණය කරන්න හැදුවත් කැඩී බිඳී විනාශ වී යනකොට අනේ කැඩී බිඳී විනාශ වී ගියා කඩා බිඳ විනාශ කර දැමුවා. ඔය ආදි වශයෙන් ලෝකයක් සංවේගයක් ප්‍රියමනාපයක් නැති වුණාම ඇති වෙනවා. අපේ අමනාපයක් ආවා. අනේ මට මෙච්චර කාලෙ විඳින්න වෙයි මෙච්චර කාලයක් යනකම් මේ දිවයක් වෙන්නේ නැහැ. ලෝකයක් සංවේගයක් ඇති කරගන්නවා එයත්. ප්‍රියමනාපදී කැඩලා බිඳලා යනකොට අප්‍රියමනාපේ පහළ වෙලා එනකොට ඔය කියන දුක කරදරේ. එහෙනම් මේ ලෝකේ හටගන්න සෑම සම්මතයක්. ධාතු දුරුමෝදකින් හරි, අත්තර ගණනකින් හරි, විනාඩි ගණනකින් හරි, පැය ගණනකින් හරි, දින ගණනකින් හරි, මාස ගණනකින් හරි, අවුරුදු ගණනකින් හරි. ඒ තත්ත්වේ විපරිණාමයටපත් වෙලා වෙනස් වඩපත් වෙනවා. එහෙනම් ඒ තත්ත්වෙන් අමතන්න බැරි. ඒ සම්මතයෙන් අපිට කතා කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මෙබඳු නොවන දෙයක් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. ඇයගන දිවනාසයේ ශරීරයේ මන කියන ඒවා තුල ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් නැත්නම් ඒවා තුල. ඒ විපරිණාමයටපත් වෙලා වෙනසීම උරුම කරගෙන නැති දෙයක් ඒකාන්තයෙන් උරුම කරගෙන ඒක ධර්මතාවය කරගෙනමයි පවතින්නේ. එහෙනම් ඒබඳු දෙයකට ප්‍රියමනාපයක් අපි ඇති කළොත් වටිනවා කියලා ගත්තොත් ඒ වටිනාදී කැදී මිදී විනාශ වී යනවා, කලාපද විනාශ කර දමනවා. ඒ කක්ෂණයේ පොදිනේ කරලා කැඩී බිඳී විනාශ වී යනවා කියන මේ ධර්මතාවයට බොදු වෙන ඒකාන්ත ධර්ම ස්වභාවයක් නිසා මේ වටිනාකම දරාපු තරමට මේක දුක වෙනවා. ඒකෙ මිදෙන්න ක්‍රමයක්. මිදෙන්න එක් ක්‍රමයක් තියෙනවා. අවදායි වටිනාකම බිඳුවට වැදලා එන්නන කැලිචාරය නේද? මිදෙනවා මිදිච්චාය වයි. අලාවිතාන දාතුවා නේද? මම වටිනවනේ. අන්න එදාට එක්තරා මානසික දුකකින් මිදෙන්න. මක්ලියේ පැයක් තියෙනවා. හැබැයි මානසික දුකෙන් ඒවෙන් එහෙම විතර බාහිර දේවල් වලට එහෙම කියලා මිදෙන්න. අල්ලගෙන කල්ලගෙන නම් එහෙම කියලා තරබ්බවට මානසික කියන්නේ නැහැ. ඒක මිදෙන්න. අනික කායික බෑ. එකක් කායික දුක, අනික මානසික දුක. එහෙනම් අපි ගාස්තරට මේ දුක් විඳින්න. කායික දුකින් තියෙන 99ක් මානසික දුක. අතහනේ එනතරමකින් තියෙන 99ක් ඉන්නේ මානසික දුක. ආයත දින කැපුම් වේදනාවක් ඉන්නේ 102ක් තරම්. එන ඉතෙල්ලාම අපි කරගන්න වෙන මොකද මානසික දුක යමකින් එනවා. අරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී මානසික දුක සංසිඳවා ගන්න. කායික දුක සංසිඳවා ගන්න බැයි නම් අපි එකක් ගන්නවා. අදගත ජීවිතේ නැරගන්න ඒක තියෙන. මද ජීවිතය හදගන්න හේතු වෙන්නේ මානසික බැඳ. කායික බැඳින්නේ. යම් අවිද්‍යාවක් තිබුණා නම් යම් ප්‍රඥාවක් තිබුණා නම් ඒක මානසික. ඒක කායික බැඳ. මානසිකව බලපාපු යම් අවිද්‍යාවක් ප්‍රඥාවක් තිබුණා නම් පෙර භවයේ තිබුණ අවිද්‍යාවෙන් ප්‍රඥාවෙන් හදගත්ත විභාගකය නැරෙනකන් ඒකයි වැදගත්ම දේ බලන්න. ආයික දුක කිච්ච කාලේ ඉවරයි. නැහැ ඊට පස්සේ ආයිතරයක් ආයික දුකක් හටගන්න විදියකුත් නැහැ. මානසික පැත්තෙන් අවිද්‍යාව දුන්නා දුරු කරලා දෙනවා. එහෙනම් නිවන් දකින්න අපි ඉතින්ලාම දැනගන්න ඕන දෙයක් තමයි ඔන්න ඔය කියන මානසිකත්වය. දුල. ඇති වෙන අසහනයේ ප්‍රතිකර්මයක් හොයාගන්න. මේකට කියන ලේහිම ප්‍රතිකර්මය මොකද්ද? වටිනවා කියන දෘෂ්ටිය. අපිට ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලගන්න. මේ ලෝකේ යම් දෙයක් වටිනවායි කියලා අපි නිගමනය කරනවා. මොන හේතුවකටද අපි වටිනවා කියන්නේ? මොකද දින වටිනාද? අපි හිතා ඉන්න වටිනාකම ඇත්තක්ද? මෙන්න මේක විමර්ශනය කරලා බලන්න. හැබැයි මේක විමර්ශනය කරලා බලනකොට අපි හිතා හිටු වටිනාකම ඇත්ත කියලා නම් උත්තරේ ඉන්නේ නැහැ. ඒක උත්තරේ ඉන්නේ. අපි නැවතිලා ඉඳලා තියෙනවා. වටිනා කියන්නේ වටිනා දෙයක නෙමෙයි. දහම හරියට තේරුම් ගත්තනම් ඔන්නේ උත්තරේ. නැව වටිනාකම ඉදර බලයි. වටිනාකම යම් මට්ටමකට වැටලා මානසික වශයෙන් නැගී ආපු වේද දුක වේදනාව දුක සංවේග ඔක්කොම. හැබැයි ඉතිරි බඩිය අමාරු වෙනවා බලද්දි. ඔළුව කැපුමක් කැදෙන හැටි ඔළුව කැපුම ඒක තමයි. බඩගින්නවා බඩගින්න අමාරුදී. බලමු ත්‍රාහිර වුණොත් මේක තමයි. ඉතින් ඔය වෙලාවදී වලින් කය මුල් කරන්නේ උනාක් තියෙන ද්‍රව්‍ය වස්තුව ගැටුම් කරන්නේ තියෙන දේවල් තියෙනවා. අන්න ඒ දිගයි තියෙන්නේ. හැබැයි අපි ගාතුමට ඒ දුකට වැඩි වෙමින් ඒ සමග අපි බැඳිලා හිටමු මානසික අධේක දුක. අනේ මානසික අධේක දුක තමයි අපි වැඩි දුරටම කායික දුකේ එකතු කරන්නේ. කායික දුක එකක් වෙනුනේ. මානසික අධේක දුක එක වර්ධනය කරනවා. මේ වර්ධනය කරගත්ත මානසික අධේක ඉවතදම් පොතේ. අර කායික දුක බොහෝම තේදෙනවා. ඉවසන්නේ වැඩි දුකක් වත්පත්. අරි අතේට පස්සේ චුත්තම යනවා නේද? අමාර මානසික තුන ගණනක් ඇති වෙනවා. ඒලයි දිහනෝ. ඇවත්. උවහන්සේ කොහොමද මේක ඉවසන්නේ? මම හතරවත් හතිපත්තානේ වැළු වෙයි. බහුල කොට වැළු වෙයි. අතේ ගණනක්. එහෙම උත්තරයක් දෙනවා. එහෙනම් මේකදී අපි දැනගන්න සතර හතිපත්තානේ වැළුවන මානසික දුකත් ඉවර. ආයික දුකත් ඒක මාත්‍රය. දැන් මෙතෙන් සතර හරිපත්තාන කියන්නේ මේ වදෙන් කිව්වා. මේක කෙරෙන හැටි බලා ගන්න ඕනේ බක් විතර. දැන් අපි දකින්න ඕනේ මෙහෙමද? වටිනාකම වැඩි කියලා හිතා ඉන්න යමක් ඇත. මොකකින්ද වටිනාකම වැඩි වෙන්නේ? මොකද වටිනාකම? මේ වටිනාකම අපි කිව්ව හැටි අපි හිතුව හැටි දෙක ඒකට උරුමද? ඒක තියෙනවා. දැන් මේක අපි විග්‍රහ කරලා බලා ගන්න. දැන් අපි හිතමු මීට පෙර භවයක් ගැන. ඔය අපි ඉස්සෙල්ලාම විශ්වාසයෙන් බහිද. ශ්‍රද්ධාවකේ විශ්වාසය. භක්තියනේ භක්තිය වෙන එකක් ශ්‍රද්ධාව කියන තව එකක්. බුදු ඥානන් වහන්සේ පරවචතාඥානිය දැකලා අනන්ත නුවණකින් දැකලා බුරු නොවන අරව ප්‍රකාරයෙන්ම සත්‍යය දෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ අදහන් උන්වහන්සේගේ සරුවත්ත ප්‍රඥානිය උන්වහන්සේගේ මහා බුද්ධත්වය ගැන විශ්වාසයක් ඇතන උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපිට අවිශ්වාසයක් හිතන්න හේතුවක් නැහැ. අපි දැක්කේ නැහැ. දැක්කේ නැති නමුත් අන්න හේතු සාධක ඇති විශ්වාසයකින් පිළිගන්නවා. මෙන්න මේකේ ශ්‍රද්ධාව කියන්නේ. භක්තිය කියන්නේ වෙන එක. දේන රැයනක ජීවමාන බුදු පියාණන් වහන්සේගේ දීපාද ඉබේ බා වැඩ වැඩ හිටපු පොතල් රජුවන් ඉවැදින භක්තිය. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති. මාතරී ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කියන එක අපාගත වෙන්නේ එක පිළිගන්නවා කියන දෙන්නා. එයා උදේට දවල්ට දෙතුන් පාරක් ඇදින්න. දීපාද ඉබේ බා අඳාන භක්තිය වෙන පොතල් රජුවන් තම හම්බුන්නේ. ඒ කියන්නේ සුගතිය. එන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබිලා නැහැ වැඩ පිළි. දැන් මේකත් අපි හොඳ වෙලෙ දැනගත යුතුම දෙයක්. අපි ඉන්නේ භක්තියකද ශ්‍රද්ධාවකද කියලා බලගන්න. හැබැයි ශ්‍රද්ධාව හැටියට හිතා ඉන්නේ භක්තියකට මුලා වෙලා බුදුම විහෙර ලෙන්ගතු වෙලා ප්‍රතිමාව කෙරියයි බෝධීන් වහන්සේ කෙරියයි මේ යුගේ තියෙන්නේ පණ දෙන්න හදන භක්තිය. හැබැයි භක්තිය බෞද්ධ කියන එකේ අසු මාතකක් ශ්‍රද්ධා මාත්‍රයට ප්‍රේම මාත්‍රයටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව යම් කිසි විශ්වාස මාත්‍රයක් යම් කෙනෙක් හදාගත්තා නම් ඔහුට ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. ඒ තමන් නොදත් සත්‍යයක් උන්වහන්සේගේ ධර්මයේ තුලින් අනුමාන වශයෙන් හොවාවත් දැන් මෙතෙක් කල නොදත් සත්‍යයක් අපිට දැනගන්න හම්බුනානේ බුදු ඥානන් වහන්සේගේ බුදු ඥානන් වහන්සේගේ ඉතිහාසෙදි භක්ති ප්‍රේමයක් හටගන්න. අන්නේ ප්‍රේම මාත්‍රේ වද්දා මාත්‍රයත් එක නැගෙන එක. හැබැයි චතුරාර්ය සත්‍ය ගැන හිතන්නේ නැතුව ලැබෙන්නේ නැතුව අපේ බුදු ඥානන් වහන්සේ අපේ යේසුන යේසුස් වහන්සේ අපේ නවිතුම අදිවාවගේ අපේ බුදු ඥානන් වහන්සේ කියලින් උමදාන් ගත්තොත් එහෙම අනේ භක්ති මාත්‍රේ භක්තියට වැටෙනවා මිස වද්දා මාත්‍රේ නැගෙන ප්‍රේම මාත්‍රේට ඒක වැටෙනවා. සද්ධා මාත්‍රයක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට දැනගන්න ශ්‍රාවක ගෝචර වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ කරපු දේශනාව. අන්නේ ඒ ටික අපි ධර්ම ශ්‍රවණය තුලින් අහගෙන අපේ අනුමාන ඥානෙට මේ චතුරාර්ය සත්‍යකින් සත්‍ය ගෝචර කරගන්න. අන්නේ ගෝචර වුණා නම් අපි දකින මෙච්චර කාලයක් දැනගන්න බැරි වෙලා තිබිච්ච නමුත් අපි දැනගැනීමේ හැකියාවක් තිබුණා. ඒත් වැහිලා තිබුණා. කටිනාදයක් අපි දැනගත්තයි කියලා. ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිසා නේද? ඒ ධර්මයේ අපිට දැනගන්න ගිනාපු සංගරක්ෂණ නිසා නේද? එහෙනම් ඒ ධර්මයේ නේද අපිට ගැළවීම තියෙන්නේ? ඒ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කිරී යොන් වේ කියන විශ්වාසය තියෙනවා. මෙන්න මේ විශ්වාසය ඇතිනු තියෙනවා. සද්දා මාත්‍රයට වැඩි ගොඩක් ඇතිනවා චේතුරු කියන. ওই මාත්‍රයක් ඇතිනවා තපාගත වීම කොහොමද? දැන් මෙන්න මේ ටික අපි හෙවියේ බලහල දැනගatiච්ච තුන්වෙනි ටික. යම දුකයි කියුවා. ඒ දුකයි කියන්නේ හේතු. එකපාර සියල්ල දුකයි කිව්වොත් එහෙම අමාරු වෙනවා. වැන්න බැරි වෙනවා. දුක ඇති කරන හේතුව දුකයි කිව්වොත් එහෙම අපි හිතේ පැතිය. තෘෂ්ණාව දුකට හේතුව. තෘෂ්ණාව දුක නැන්වීම ලෝභ සත්‍ය වැළෙන්නේ නැහැ. ඒක දුකට හේතුවයි කියලා දේශනා කළේ යන්නේ. යමක් පිළිබඳව කැරී පිළි විනාශ වී යනකොට කඩාවිද විනාශ කර තමයි නේද? ඒ පිළිබඳව අපි දුක හටගන්නවා. කෘෂ්ණාව නිසා බහැපු අවිද්‍යාව නිසා බහැපු එක්තරා දේ නැත්නම් හරි වටිනා දෙයක්. ඒක නෙමෙයි කැල්ලවිල්ල විනාශලා කියන්නේ. අන්න ඒ මුල් කරගෙන දුක හටගන්න. දැන් දුකට හේතු වන කෘෂ්ණාව ඇතුළු කරගෙන හිටියනම් ඒක වැදිරයි කියනවා. අවිද්‍යාවත් එක. ඇත්ත වෙන දෙයක්. ඇත්ත දැක්කම මොකද ඉන්නේ වටිනාකම වඩුණාට පස්සේ යම් කෘෂ්ණාවකේ බැරිලා හිටියන දැන් ඒක නිදහස් වෙනවා. ඔන්න යම පිළිබඳ කෘෂ්ණාවේ නිදහස් වුණා. අපි නොහිතුව එක දෙයක් වෙනවා. අපි නොතැන් දිවිච්ච එකන බලකයි. මේ ලෝකේ යම් කිසි දෙයකට වටිනවයි කියලා හිතාගෙන ඉන්නේ. මේ සියලුම ලෝක සත්‍ය හිතායි එක දෙයක් තමයි ජීවිතේ වටිනා. මේ තමයි පරපතලම වටිනාකම. ජීවිතය. ජීවත් වෙන්න. හරිද? මෙන්න ලෝකයා ලොකුම වටිනාකමක් හැටින් පැවැත්ම තුළ ගන්න ජීවිතය. ජීවත් වෙන්න කරන්නේ. ජීවිතය සපේකුණ ජීවත් වෙන්න කරන්නේ. අපාය ගිය ජීවත් වෙන්න කරන්නේ. එහෙනම් මේක තමයි කවදාවත් කඩා ගන්න විදගන්න බැරි මහ කැමැත්ත. ලොකුම වටිනාකමක් තුළ ජීවිතය. ඉතින් එකපාරට ජීවිතේ වටිනාකම විදුවර වසන්න බෑ. ජීවිතයේ වටිනාකම විදුවර බහින් දවසක් කෙනා අරිනම්. එදාටයි ජීවිතයේ වටිනාකම විදුවර. ඔය ජීවිතයේ ඊළඟට වටිනාකමක් කෙනා විඳ. නිදි මේ ආසාව. මොනවා හෝ ආස්වාදයක් විදිහට ගැට. මේ සමහර ආස්වාදියෝ කාම ආස්වාද. ඒක කාම ආස්වාද. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම කියනවා. කාමාවචර කියන්නේ මේ පංචේන්ද්‍රියන් පිරවමින් දිවනාසයේ ශාරීරිය පිරවමින් ලෝකාස්වාදයක් වශයෙන් ඇසයි කනයි හිතයි අතුළු කරගෙන. ඔය කියන්නේ ඉන්ද්‍රිය හයම ආස්වාදයක් විදිහට ඔය කියන පංචකාම ආස්වාදය. ඉතින් මේ ජීවිත ආසාව ළඟට ඊළඟ දෙවෙනි වෙන ආසාව තමයි ලෝක සත්‍ය පංචකාම. ඒකවා මේක දින්නේ සාසයි වටිනවයි කියලා ඉතාලි. වටිනාකමක ජීවිතේ. ඊළඟ වටම පංචකාම. පංචකාමී නාහ්‍යයට අවකාලිකව හරි යටපත් වෙන යම් යෝගියෙක්. දැන් රූපාවචර කියන ලෝකෙද. දිවයි නාසයයි ශරීරයයි පිනවන ගන්ධ රස ස්පර්ශයන්ගේ ආස්වාදයේ අත්දැරුවා. තවත් ඇහැට පේන කන්ට හෙන යමක් ඇත. මෙන්න මේවා තුළ පවතින ඒව ඇසුරු කරලා මෙන්න මෙවන් රූපාවචර වටිනාකම. කාමරාගයේ රූපරාගයට වටිනවා. රූපරාගය තුළ වටිනවා. ඕක සංසිද්ධවගෙන ඉඳි අරූපාවචර දැහැනක් ලැබුණා. අන්න එයාට ජීවිතය වටිනවා. එයා ජීවත් වෙනවා. කාමයේ අල්ල ගන්නත් නෙවෙයි, රූප ලෝක පරිහරණය කරන්නත් නෙවෙයි. ඒක තමයි ඉන්නේ. අන්න අරූපාවචර ලෝකෙ ඉන්නේ කියලා ජීවිතය වටිනවා. එයා ජීවත් වෙලා ඉන්නවා සාසාරේ. එහෙනම් ජීවත් වෙන කෙනා රැස් කරගෙන ඉඳ අපාද. රැස්කිරීමේ ආරම්භය රූපාවචර. මේ රූපකාම ලැබගෙන ගන්න කාමාවචර නොවන රූපාවචර ධර්මයන්ට ඇතුළු කරලා ආසාය වටනවා කියන්නේ. තවදුරට පල්ලම් ගත්තාම කාමාවචර වටන. පංචකාමයේ වටන. ඔතනින් පල්ලම් බැහැ. ඔය පංචකාම වටිනාකම බලවත් වෙනවා. ඒක දරා ගැනීම තමයි අයිතුකම් අසාධාරණයක් කරන්න පෙළඹෙනවා ඒක. ඒ වගේම පාපේ තමයි. පව් වැඩ පිළිලත් වැඩ. දස අකුසලයන් දැනවන. ඕන දහදුරා වැඩක් කරලා. ඒවා වටිනවයි කියලා ඇතුළු කරලා. තමන්ගේ වැඩ වඩා ගන්න කැමැත්ත කරනවා. ඒ පාප පැත්ත දෙකක් වටිනවා කියලා. මෙන්න මේ ආකාරයෙන් වටිනවයි කියලා ගන්න ඒවා කොහින් ගත්තා? කාම ලෝකේ වේවා, සතර පායට හේතු වෙන දෙයක් වේවා, රූපාවචර ලෝකයක වේවා, අරූපාවචර ලෝකයක වේවා. වටිනවයි කියලා යමක් ගත්තා නම්, වටිනා දෙයක් තියෙනවා කියලා හිතා ගත්තා නම්, හොඳ දෙයක් තියෙනවා, කැමතිව පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා, ආරවත් දෙයක් තියෙනවා. ඔය හිත හිතා ඉන්න තාක්කල්. ඔබට නිවන වටිනවා කියන එක අරුණු. ඔබ නිවන දැක්කේ. ඔය යකි ලෝකෙ. ලෝකේ රුකහරි වටින. කොයි දෙයක් ගැන. ලෝකේ වටිනවා කියලා හිතා ඉන්න තාක් කල්ම උන්ට නිවන වටින්න. අන් නිවන මගේ ඉන්න නම් සබ්බේ සංඛාරා අනිච්ඡාදී යදා පඤ්ඤාය පසති කියලා වැඩි. සබ්බේ සංඛාර, සියලු සංඛාර. කාම සංඛාර, රූප සංඛාර, අරූප සංඛාර කියන මේ සියලු සංඛාර සබ්බේ සංඛාර. ඔය සියලු සංඛාර අනිච්ඡාද ඉච්ඡසේ නැහැ, කැමතිසේ නැහැ කියලා දැක්කා. අන්නේක ප්‍රඥාවෙන් විශ්වාස කළා. ප්‍රඥාවෙන් දැක්කා. අපි නිබ්බින්ද දිදු. ආන්ගේ තාද දුකෙහි බැඳෙන්නේ නැහැ. ඒ සමග්ගෝ විසුද්ධි. අන්නේ විසුද්ධි මාර්ගයවත් නිවන් මාර්ගය. දැන් නිවන හෝ නිවන් මාර්ගයට පැමිණෙන්නේ නැහැ. ඔය කියන කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ එන්න මේ තුන් භවෙ. යම් දිනක යමක් හට ගන්නවා. ඒ අකෝ වැඩකට නැති දේවල් වටිනා දේවල් නෙමෙයි කියන පළවෙනි ඥානෙ පරවේ. ඔය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ලෝක වල යමක් හටගෙන තිබුණා. හරයක් නැති දෙයක් නම් හටගෙන තිබිලා නැහැ කියලා දකින්න. ඔය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන යමක් මතු යමක් හටගන්නේ. හරයක් නැති දෙයක් නම් හටගන්න දෙයක් ඒවැ නැහැ කියලා දකින්න. ඔන්නේ කාරණා තුන පිළිබඳ මෙහෙම දැක්කනම් යම් ප්‍රේමී අන්නේදාට අතනි බින්ද කී දුප්පේ ඒ සමග්ගෝ විසුද්ධියා කියන දෙකට පත් වෙනවා. අන්න නිවන් මාර්ගම් හම්බ වෙනවා. දැන් නිවන පිළිබඳව මාර්ගඥානිය පහළ ඉන්නේ උදේ. මෙන්න පූර්ව භාග නුවණ. මුලින් පහළ ඉන්නේ නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි, මග නැණ පසුව පහළ වෙයි. මාර්ගඥානිය පහළ ඉන්නවා. පූර්ව භාග නුවණ නැතුව මාර්ගඥානිය කවදාවත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ ලෝකේ මොන තැනක ස්වර්ගයක වේවා, සුගතියක වේවා, බඹ ලෝක වේවා, එනම් මනුෂ්‍ය ලෝකේ වේවා, යමක් හටගත්ත නම් ඇයි වටින්නේ නැහැ කියන්නේ. මෙන්න මේකට උත්තරය හොයාගන්න. ඇයි වටින්නේ නැහැ? එනම් මේ සත්‍යය වටිනවා කියන එක දඟලන්නේ. මොකද වටින්නේ නැහැ කියන්නේ. දැන් මෙන්න මේ ටික අපි විග්‍රහ කරලා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හොඳයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කළා මීට පෙර භවයේද බලන්න. අපි හිතමු අපි මනුස්ස ලෝකෙ සිටුවරේ කියලා හිතියද? ඕටි යන මුදල් තියෙන සිටුවරේ කියලා හිතියද? ඒ කාලේ මොනවද වටිනවා කියන්නේ? එදා තිබිච්ච මාලිගාවල්, වගේ ගෙවල් දරවල්, මහ වතු, පෙරබු, ධනෝපේන මාර්ග, ව්‍යාපාර, තමගිරු සෙනෙක, තමගේ බල පුළුවන්කාරක නම්බුනාමි සතරානන්ද මේ ඔකෝ අපිට වටිනවා කියන්නේ ඉන්නේ ඇති නැති ඉන්නේ ඒ වටිනවා කියන්නේ දැන් මලා දැන් මෙහි බැලිය දැන් අපි කියනවා වටිනවා කියේ ඔය වටිනා කියන්නේ අපි වටිනවා කියලා හිතා හිටපු ඒ තත්ති දැන් තියෙනවා ඒ නම්බුනාමි සිරු නම්බුනාමි කනතුර දැන් තියෙනවා ඒ දේපල දැන් තියෙනවා ඒ ගීදරකු ඒ කයකු ඉදාදීච හිතකු නෑ ඉදාදීච පහළවෙච හිතක්වත් කයක්වත් මම කිව් එකක්වත් මගේ කිව් එකක්වත් අද මගේ ඉලක් නැන්නා මම වෙලක් නැන්නා ගිවිලා ගියානා වෙනසිලා ගියානා ගිවිලා වෙනසිලා කිසිම දෙයක් ඉදිරි නොකර යන දෙයක් පිළිවද මම වටිනවා කියලා හිතාගෙන හිටිය ඇත්තත් නබලාගට ඉන්න එහෙනම් වටින දෙයකට මම වටිනවා කියලා ඉඳලා තියෙන්නේ කොයි වටිනාකම එනම් මේක එහාට කව බැලවගෙන ගියොත් දෙවිවදී වල ඉපදෙච්ච දෙවි වෙච්ච වාර ධම්ම වෙලා බබලෝ ඉපදෙච්ච වාර රූපාවචර අරූපාවචර ලෝක වල ඉඳලා කල්ප වෙනා හිටපු වාර අනන්තයි අප්‍රමාණ එනම් මේ තුන් ලෝකයකින් යම් ප්‍රමාණයක් ඇද්ද කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියලා හරි කාම භවයේ රූප භවයේ අරූප භවයේ ඇතුල කියලා හරි අයි මෙච්චර කල් ආවනම් ගමන ඇවිත් ඉන්නේ ඔය තුන මේ මහ පොළොව යම් ප්‍රමාණයක් මේකට අයිතිවාසිකම් නොකියුව එකම සත්‍යයක්වත් නැහැ හැමතැනකම අයිතිවාසිකම් කියන කවදා හරි කවස්තාවක ඉතර සිටුවේ මා බලාට පස්සේ දරුවනි කිසි කෙනෙක් වලදාගෙන නැතිව වලදාන ඉරපදයක් මහා විශාල අවුරුදු 10 ගණනක් පෙරනික හත් තිබින ඒ ගහ ගලවල ඔතන හැදුවලු එයාගේ මිනිහ දැක්කත් කරන්නකො ඔය අවස්ථාව අනික් අය වැඩදායක වලදක බුදුදහම් මහත්මයා මෙතෙන්ට ගෙන මොකද්ද කරන්නේ ඒ මහා ගහ ගලවන්නේ අපි පියා ඉන්න කාලේ කිව්වා කිසි කෙනෙක් වලදාක නැත්තේ මගේ මිනිහ දාන්නේ ඔබල දන්නවද කවුරුත් වලදාව ඇන්ටෙක් අපි ඒක දන්නේ ඔය ඔබගේ පියා මේ අප්‍රමාණ සංසාරේ ඉන්න ගමනේ ඔය නමින්ම ඉපදිනා මේ ඉතින් ඔය නමම භාවිත කරගෙන ඉඳලා ඒ කියන්නේ මහා භද්‍ර කල්පේ ආරම්භය දා මේ විරණන් වලින් ඉදිරියට වලදාක් බාර කොච්චරද? ඔත වලදාක් අනික් කෙනෙකුට කොච්චරද? දැන් කවුරුවත් වලදාක් නැති වෙනක නිවි දාන්න කියන එක පොත මූල කතාව. දන්නේ නැති කෙනා කියන කතාව. එහෙනම් ඉතනෙක් විතරක් නෙමෙයි අපි කවුරුත් දුන්නොත්. අපිට පිරින්නේ නැහැ මේ පොළොවේ මේ හේදිල යන. ඉවිද බක හේල යන. ඉතින් අපි දකින්නේ අද මෙතන කල දැම්මද නැද්ද කියලා. එහෙනම් මේ අනන්ත අප්‍රමාණ සංසාරයේ මේ මහ පොළොවේ අයිතිවාසිකම් හිමිකම් ලැබුව කිසිම සත්‍යයක්. අපාර කෙනෙක් තිරසං වෙලා සුබ්‍ර ජීවීන් වෙලා භූමි වෙලා. හැබැයි ඔයගොල්ලෝ කවදා හරි රටේදී මිනිස්සු වෙලා ඉරුවාර අනන්තයක් කරා. එහෙනම් මේ සාමහත් කාලයක් තුළ මේ මහ පොළොවේ අයිතිවාසිකම් කිව්වා අපි. හිමිකම් කිව්වා අපි. අද ඉන්නේ කොතන? එහෙනම් අපි මෙච්චර කාල සාරත්වයෙන් කියලා අරන් තියෙන වටිනවා කියලා අරන් තියෙන ඇත්තත් දැන් විදුම් පංචකාමයේ බැරි ආරයි සාරයි කියලා හිතගෙන වටිනවා වටිනවා කියලා හිතාගෙන දිවි එක්කලා දිව්‍ය පංචකාමයේ විඳවාර අනත්තයි අප්‍රමා අද උනාරත් මේ ධර්මයට අනුකූලව අපි ඉස්සෙල්ලාම දැක්කා අපි මේ සාරයි කියලා අරන් ඇවිත් තියෙන සාර දෙක නෙමෙයි ආරත්යෙන් තොර දෙයකට ඇවටින ආරක්ෂාවක් ලැබුණයි කියන එක හරි වටිනවයි කියන මෙන්න දෘෂ්ටියක් ඇති කරගත්තා. මෙන්න මේ ඇති කරගත්ත දෘෂ්ටිය විඳගන්න බැරි නිසා තමයි. අයි මෙච්චර කල් කිව්ච්චේ හැම සම්පත්තියක්ම දිනුවා ගිල්ලා ගිලාට පස්සේ ආයතනයක් මම ඒ හැම කවියකටම මම කිව්වා. එක කයක්වත් මම වුණේ නෑ ගිහිලා ගියා වෙනසිලා ගියා. ඒ જાතියම වහල්ලා කලත් අල්ලගෙන මේකට මම ඒ જાතියම වහල්ලකට කිසිම කටපියක් එකතු කරන්නේ මගේ කියේ. මෙන්න මේ જાතිය මමයි මගේ කියන එක අදත් පාවිච්චි කරනවා. එහෙනම් අපි අද ඉන්නේ දෘෂ්ටියකද ඇත්තකද කියලා බලමුකම්. අන්න තේරෙන්න පටන් ගන්නවා. අපිට තේරුම් ගන්න බැරුව අපි මමයි මගේ කියේ මේ දඟලන් තමත් දඟලන්නේ දෘෂ්ටියකද මිසක් ඇත්තකද. මෙන්න මේක හරියට ධර්මාව තේරුම් ගත්තා නම් ඉඳලා බලුවා. අන්න අපි එකක් තේරෙන්න පටන් ගන්නවා. යම් තැනක සත්ව බුද්ධිල ශ්‍රව්‍ය වස්තු යන යමක් තියෙනවා. මම විලක් නෑ මගේ විලක්. දැන් වෙනවා නම් ඒවා මම විලක් නෑ මගේ විලක්. ওই જાතිය මතු හම්බුණත් මම වෙන්නේ නෑ මගේ වෙන්නේ. හැබැයි සිත්තියකින් බහැලා ඉඳන් නිගමනයේ වයින්නවා මම කියලා මගේ කියන. මේක තමයි මේ ලෝක සත්‍යය ඔක්කොම කරන්නේ. එන්නේ ඉතින් අවිද්‍යාවේ ස්වභාවය කියන්නේ. ඇත්ත වේ. ඇත්ත වෙන්නේ නැතුව බහින තියෙන්නේ මමයි මගේ. මම කියන එක වටිනවා වයි කියන එක වටිනවා. මෙන්න මේ ධර්මයේ මේ ආකාරයේ යථාර්ථය දැක්කට පස්සේ යාදී එක දෙයක් ඇති වෙනවා. මොකද එයා මොනවා මම කියලා ගන්නද? මොනවට මගේ කියන්නේ? ආත්මයි සාරයි කියලා මොනවා ගන්නද? ওই දෙහි එකක් තියෙනවා. මෙන්න මේ අදහස ඇති වෙන පටන් ගන්නවා. හැබැයි දැන් සාවන එක දෙයක් ඒක. මෙච්චර කාලෙ වැටලා තිබිච්ච අවිද්‍යාවට වැඩ නොදැනීම අපි වෙන පටන් ගන්නවා. මම මෙච්චර කාලයක් මම කිව්වන, මගේ කිව්වන, මමනවන දෙයකට, මගෙනවන දෙයකට මම කියලා දිනවයි කියන්නේ. වටිනවයි කියලා බහැලා දින නිගමනයක. ඇත්තකට මේ බහැලා දින දෘෂ්ටියක. මෙන්න මේ දෘෂ්ටියේ නිගමනය නිසා කැඩෙනකොට, විදිනකොට, විනාශ වෙනකොට අනේ අපේ කියපුවාර අනන්තයි. අලගු සෝක කරපුවාර අනන්තයි. කඩාවිද විනාශ කර දමනකොට දැවිච්ච දැවිච්ච වාර අනන්තයි. කැඩී විදී විනාශ වී යනකොට සංවේදපත් පත්ෙච්ච වාර අනන්තයි. මෙච්චර කල්ලි අනන්ත දුකක්ම විඳලා තියෙනවා දෘෂ්ටියක් නිසා. ඇත්තක් නේද? මම නොවන දෙයක් මම කියන, මගේ නොවන දෙයක් මගේ කියලා බෑකට දෘෂ්ටි නිසා මේ දුක විඳලා තියෙනවා. අලස් වෙන්නේ. මොකද මම කියන එක ඇවිත් නැති නිසා, මගේ කියන එක ඇවිත් නැති නිසා මම රැකෙන්න ඕනේ, මම පෝෂණය වෙන්න ඕනේ, මට මෙච්චර ඕනේ, අයගොල්ලෝ මෙච්චර තියෙන්න ඕනේ, අනිකට නොවි මටත් දෙන්න ඕනේ. මේ ආදී වශයෙන් නානා ප්‍රකාර දෘෂ්ටි වලට බෑගෙන අලස් වෙනවා. එයින් නැවතිලත් නෑ. මදුවේ මේ මේ જાතිය මම එක්ක වෙන්නේ. මේ මේ જાතිය වගේ කියන වස්තු වර්ග. ඒවා ලබා ගන්න බින්දහම් හරි කරන්න ඕනේ. මොනවා හරි කරලා ඉඳන් ගොඩ ගහ ගන්න ඕනේ මදුවේ. ওই දෘෂ්ටිය මදුත් අත්හැරලා. ඉතින් විචගෙන උද්දාම වේවි, සංවේග වේවි, අතීතය අත්හැරලා. අතීතයේ මම කියන එක ගෙවිලා ගියා. වගේ හිතුවා ගෙවිලා ඉවරයි. හැබැයි මම මගේ අවස්ථාව ගෙවුණානේ. මේ අවස්ථාව නිසා වෙච්ච මතකයක් දැක්කා. මේ මතකේ ඇයි? බුද්ධාගමෙන් කතා කරා. මම ඒ කාලේ මෙහෙම ගෙන. හරි කැමති පෙරආත්මයේ දෙයිය කියන්නේ. බුද්ධාගමෙන් අය. පෙරආත්මයේ හරකේ කිව්වද ඉතින් මොකද නැහැ. බලන්න ගෙහිල්ලා. මම කොහොමද හරි කිව්වේ? ඒකන ගැටෙනවා. දැන් මේ ඇලින්නේ ගැටෙන්නේ මොකද? ඉතින් අතීතයේ අත්හැරලා නෑ මම වගේ දෙකින් ගිහින්. දව්‍ය වස්තු අවස්ථාව අත්හැරලා ගියා. මම කිව්ව අවස්ථාවේ වගේ යනස අහලකවත් නෑ ගිවි. හැබැයි ඒක මතකයට අදහන අල්ලගෙන ඒක අත්හැරලා. මම අතීතය අත්හැරලා. දැනුත් දෙරිබිනි ගෙවෙන වෙනසෙන්. එන දැනුත් මම වගේ අත්හැරලා. වතු බලාපොරොත්තු අත්හැරලා නෑ මතුත් අල්ලගෙන. අතීතයේ තෙල්වගෙන, අනාගතයේ තෙල්වගෙන, වතු අනාගතයේ තෙල්වගෙන මමයි වගේ කියන දේ. මෙන්න මේ දෘෂ්ටිය වලදී මතු අනාගතයේදී මෙහෙම කෙනෙක් වෙන්න ඕන. දැන් විහිද විදිහට. ඒකට විරුද්ධ වෙන හැම කෙනෙක්ම වැඩේ. ආගාධ වතු වලින් වැදිනවා කියන්නේ. ඒ වෙයි දෙවෙනිම තැවි. දැන් තරව කරමු. තරගෙන් ජය ගන්න ඕන. එතනත් දෙවෙනිම තැවි.